ගරුත් ඉස්සත් නායක මැතිතුමා ඔබතුමාට මිනිත්තු 9ක කාලයක්.
ගරු මුලාසනාරෝඩ මන්ත්‍රීතුමනි, ඊයේ ජනාධිපතිතුමා විසින් සභාව ඉදිරියේ පවත්වපු කතාව පිළිබඳව මේ පැවැත්වෙන විවාදයේ ඇත්තටම අපි දකින්නේ මේ විවාදය අතරතුර රටේ ඉදිරි ගමන ගැන ජනාධිපතිතුමාගෙන් එවැනි ප්‍රකාශයක් කළාද කියන ප්‍රශ්නේ. මම දැක්ක මේ ගැන විශේෂයෙන්ම ෆේස්බුක් සටහනක් තිබුණා, ඉතාමත් අපූරු ෆේස්බුක් සටහනක්. ඒකේ තියෙනවා ජනාධිපතිතුමාගේ මුළු කතාවේම අවසාන හරය. අපි ඉටු කරනවා, අපි සකස් කරනවා, අපි ක්‍රියාත්මක කරනවා, අපි පියවර ගන්නවා. මේ වචන හතර තමයි එතුමාගේ මුළු කතාවේම සාරාංශය වුණේ. හැබැයි මට හිතෙනවා එතුමා ඊයේ දවසේ මේ කතාව කරන්න මූලිකම හේතුව ඉදිරි ජනාධිපතිවරණය පැහැදිලිවම තව මාස කීපයකින් පවත්වන්න තිබෙනවා. ඒසයි එතුමා යුතුකමක් හැටියට පොදුජන එක්සත් පෙරමුණට කෘතවේදීත්වය පළ කරන්න තමයි එතුමාගේ මේ කතාව කළේ කියලා. ඒකට හේතුව එතුමාගේ කතාවේ අවසාන භාගයේ එතුමා කියනවා,
ඕඩර් ප්ලීස් කරු ජගත් සමරික මන්තුම මුලසෙන් පැමිණෙනවා.
එතුමාගේ කතාවේ එතුමා අවසාන භාගයේ සඳහන් කරනවා, මේ සභාව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතරින් දශක ගණනාවක් තිස්සේ මාව තදින්ම විවේචනය කළ අය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන්නේ. නමුත් රටේ යහපත වෙනුවෙන්, තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් පොදු පෙරමුණේ බහුතරයක් පැරණි එදිරිවාදිකම් අමතක කළා. පොදු මතයට එකඟ වුණා. දැන් එතුමා මේ සඳහන් කරන්නේ එතුමාගේ කෘතවේදීත්වය පළ කරන්න වෙන්න පුළුවන්. එහෙනම් එතුමාගේ ගමන ගැන අපිට තේරුම් ගන්න පුළුවන් කියන එක මේ කතාව පවත්වපු අරමුණ ඉතාමත් පැහැදිලි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඇයි අපි ඊයේ කතාව සඳහන් දෙන්නේ නැතුව පිටව ගියේ? ඒකට මූලික කාරණා කීපයක් තිබුණා. එකක් තමයි ඊට පෙර සතියේ මේ පාර්ලිමේන්තුවේදී සම්මත කරපු ඔන්ලයින් පනත. ඒක සම්මත කරපු ආකාරය, ඒ සම්මත කිරීමේදී විපක්ෂයේ යෝජනාවලට ඇහුම්කන් නොදීම අපි දකිනවා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයක් හැටියට. ඒ නිසා ඒකෙන් මහජනතාවට ලබා දීලා තිබෙන මූලික අයිතිවාසිකම් හා අදහස් ප්‍රකාශ කිරීම එහෙම පිටින්ම උතුරගත්තයි කියන අදහස අපේ තිබෙනවා. ඒකට එක විරෝධයක් පළ කිරීම තමයි අපේ මේකේ මූලික අරමුණ. දෙක, අපි ප්‍රතිතස්ත පනත ගැනත් එවැනි අදහසක් අපේ තිබෙනවා. අපි කියන්නේ ඒක සාකච්ඡා කරලා ගේන්න. දැන් ක්‍රියාත්මක තස්තවාදය වැළක්වීමේ තාවකාලික විධිවිධාන පනත දශක හතරකට වඩා පරණයි. එවැනි පනත අහෝසි කරන්න කියලා ජාත්‍යන්තර ප්‍රජාවත් හැමදෙනාමත් ඉල්ලන මොහොතක ඒ වෙනුවෙන් යලිත් ඒ හා සමානම ප්‍රතිසත්ව පන්තක් හඳුන්වා දෙන්න උත්සාහ කරමින් තිබෙනවා. ඒ ගැනත් අපේ විරෝධය තිබෙනවා. ඒ නිසා අපි දෙවැනි කාරණේ හැටියට ඒක කිව්වා. තුන්වෙනි කාරණේ තමයි ජනාධිපතිතුමා හැම පක්ෂයකටම ආරාධනා කරනවා අපි එකතු වෙලා වැඩ කරමු කියලා. හැබැයි එකතු වෙලා වැඩ කරමු කියලා එතුමා ඉදිරිපත් කරපු ආයවැය ලේඛනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වෙන් කරලා දෙන්න යෝජනා කරන විමත්‍තිගත ආයවැය මුදල් ටික දෙන්නේ නැහැ. ඒක යවනවා සංවර්ධන කමිටුවලට. මම හිතන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට මේසේ සිද්ධ වෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත් වුණාම හැම ආණ්ඩුවක්ම ඒ මන්ත්‍රීවරයා වෙනුවෙන් යම්කිසි මුදලක් තමන්ගේ පළාතේ, තමන්ගේ දිස්ත්‍රික්කයේ ඒ වැඩකටු සඳහා වෙන් කරලා දුන්නා. ඒ මන්ත්‍රීතුමා නියෝජනය කරන ජන සමාජයේ අවශ්‍යතාවයන් ඉටු කරන්න. එතකොට දැන් මේකෙදි කරලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් ඒ විමධ්‍යගත අරමුදල් කොමිටියකට වෙන් කරලා සම්පූර්ණයම ආණ්ඩුවේ නියෝජනය පමණක් ඇති කරලා ක්‍රියාත්මක කරන්න හදනවා. මේකටත් අපේ විරෝධය අපි පළ කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපි දකිනවා මේ සභාව කල් තැබීම මේ මොහොතේ කළේ ඇයි? අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි වර්ෂය සඳහා, ඉදිරි වර්ෂ දෙක සඳහා යම් ආකාරයක ජාතික වැඩපිළිවෙලක් නැත්නම් ජාතික ක්‍රියාන්විතයක් පිළිබඳව රට දැනවත් කරන්න තමයි විශේෂ අවස්ථාවක් හැටියට යොදාගන්නේ. හැබැයි මේ සභාවාරයේ කල් දැමීමෙන් සිද්ධ වුණේ මොකක්ද? එකක්, පාර්ලිමේන්තු කාරක සභාවල ක්‍රියාවලිය එහෙම් පිටින්ම අක්‍රීය වුණා. ඒ වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරන්න සිදු වුණා. හැබැයි ජනාධිපතිතුමාගේ මේ කතාව කිසිදු ආර්ථික වැඩපිළිවෙලක් හරි එහෙම නැත්නම් ඉදිරි සංවර්ධන වැඩපිළිවෙලක් හරි ගැන නෙමෙයි. එතුමා ආරාධනා කරන්න යෝජනා කරමින් ආරාධනා කරමින් එතුමා කිව්වේ එතුමාව මේ තැනට ගේන්න බලයට පත්වුණු පොහොට්ටුවට අවසාන වශයෙන් ස්තුති කරලා යන්න තමයි මෙතෙන්දී එතුමගේ බලාපොරොත්තුව තිබුණේ. අපි කියනවා රට හරි මාර්ගයකට අරගෙන තියෙනවා නම් ඒක ජනතාව පිළිගන්නවා නම් ජනතාව ඒක විශ්වාස කරනවා කියලා හිතනවා නම් ජනාධිපතිතුමාට ජනමතයකට යන්න පුළුවන්. බලන්න දැන් මැතිවරණ දෙකක් කල් දාලා පළාත් පාලන මැතිවරණයයි පළාත් සභා මැතිවරණයයි අතුරුදහන්. ඒක අපේ ව්‍යවස්ථාවේවත් තියෙනවද කියලා දැන් කතා කරන්නේ නැහැ. එහෙමනම් එච්චර ජනමතයක් තිබෙනවා නම් මේ මැතිවරණ දෙක පවත්වන්න සැප්තැම්බර් මාසේ ජනාධිපතිවරණයට යන්න පුළුවන්. හැබැයි මේවා කල්දමම ජනමතයේ විමසන්නේක ඇයි අහිමි කරලා තිබෙන්නේ? අනිත් එක අපි බලන්න ඕන දැන් පහුගිය කාලේ අරගලෙන් මොකද දුන්නු පණිවිඩේ? අරගලෙන් දුන්නු පණිවිඩේ තමයි එක මේ රටේ වංචාව දූෂණය හොරකම අතුගාලා දමන්න ක්‍රියා කරන්න කියලා. දෙවැනි එක තමයි අපේ ජාතික සම්පත් හා මුදල් නැවත ඒ හොරකම් කරපු මුදල් නැවත අය කරලා දෙන්න ක්‍රියා කරන්න කියලා. දැන් දූෂණ විරෝධී පනත සම්මත කරලා තිබෙනවා. හැබැයි ඒක වහා ක්‍රියාවට නැංවීමට පියවර ගත යුතුව තිබෙනවා. ඒත් එක්කම ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි ජනාධිපතිතුමාගේ කතාවෙන් ඊයේ විශාල ලෙස හුවා දැක්වුව මේ රටවල් සමග අස්සම් කරන වෙළඳ ගිවිසුම් ගැන, අභ්‍යන්තර ගිවිසුම් ගැන. හැබැයි මම දකින්නේ එක ලොකු අඩුපාඩුවක් තියෙනවා. විශේෂයෙන්ම ගිවිසුම් කොච්චර අපි අස්සම් කරලා තිබෙනවද? ඔය ගිවිසුම් හරහා අපේ රටට වාසිදායක වන විදිහට පරිවර්තනය කරන්න මොකද ගත්තේ පියවර? හොඳම උදාහරණය තමයි අපි ඉන්දියාව එක්ක අස්සම් කරලා තියෙන සප්තා ගිවිසුම. දකුණු ආසියාවේ රටවල් එක්ක අපි අස්සම් කරලා තියෙන ගිවිසුම. ඒ ගිවිසුම හරහා ඉන්දියාව වගේ මහා වෙළඳපළක් තිබෙන, ඉන්දියාව වගේ අපිට යොදා ගන්න පුළුවන් ඒ වෙළඳ භූමිය යොදා ගැනීම වෙනුවෙන් අපි ඇති කළ තියෙන පරිවර්තනය මොකක්ද? ව්‍යුසුම් අස්සම් කරාට වැඩක් නැහැ. ඒ රටවලට වමනා වෙළඳපළ ජයග්‍රහණය කරගන්න අවශ්‍ය මූලික නිෂ්පාදනය අපි ඇති කරන්නේ නැත්තම් දැන් මැලේසියාව එක්ක අස්සම් කරත්, සිංගප්පූරුව එක්ක අස්සම් කරත්, වෙන රටක් එක්ක අස්සම් කරත් වැඩක් නැහැ. අපි ඒ රට වෙළඳපොළට අවශ්‍ය දේවල් නිෂ්පාදනය කරන්න තරම් ඒ මූලික වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් දැන් බලන්න ඔය වගේ ඇමතිවරු අස්සම් කරපුවා, ජනාධිපතිව අස්සම් කරපුවා, කොච්චර ගිවිසුම් තිබෙනවද? ඒවා නිකන් උත්සව අවස්ථාවල් විතරයි. හැබැයි මේකෙන් ප්‍රයෝජන ගන්න ක්‍රියා කරනවද කියලා ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ගැන වැඩපිළිවෙලක් ඇත්තෙම නැහැ. ඒත් එක්කම අපිම කියන්න ඕන ගරු නියෝජ මූලසනාරුඩ මන්ත්‍රීතුමනි, අපි දැන් උදාහරණයක් කිව්වොත් දැන් විදේශ ආදායම අපිට හරි වැදගත්. විශේෂයෙන් අපි ශ්‍රමික ආදායමේ ප්‍රධාන විශ්වාසය තියන්නේ මේ මැද පෙරදිග වැඩ කරලා එවන සල්ලි ටික ගැන විතරයි, සේවා ආදායම ගැන. හැබැයි මම දැක්ක මේ මෑත මාධ්‍යයක් වාර්තා කරලා තිබුණා ජපානයේ මීළඟ වසර 10 ඇතුළත උන්ගේ කර්මාන්ත හා ව්‍යාපාර පවත්වාගෙන යාම වෙනුවෙන් මිලියන 6ක සේවාවන් ලබා ගන්න නැත්නම් ඔවුන්ගේ ශ්‍රමිකයන් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් වාර්තා වෙනවායි කියලා. අපි මොකද කරලා තියෙන්නේ මේකට? අඩු ගානේ මේකෙන් අපි ලක්ෂයක් දෙනා ඒ අවශ්‍යතාව වෙනුවෙන් යවා ගන්න අපි සූදානම් වෙනවද? ඒක නිකන් යවන්න බෑ. දේශපාලන ලියවිලි වලින් යවන්න බෑ. ඒකට පුහුණු කරන්න, භාෂාව හදන්න, ඒ තාක්ෂණික දැනීම දෙන්න මුකුත් වැඩපිළිවෙලක් නැහැ. දැන් යුරෝපීය වගේ රටවල දැන් ලොකු ප්‍රශ්නයක් මතුවෙමින් තියෙන වැඩිහිටි ජනගහනයේ වැඩිවීම. ඒ වැඩිහිටි ජනගහනයේ වැඩිවීමත් එක්ක එය රැකබලා ගැනීම වෙනුවෙන් හඳුන්වාදන කෑගිවස් වගේ වැඩසටහන් අපි මොකද්ද කරන්නේ? රාජ්‍ය අනුග්‍රහය තිබෙනවා දේවට. කුජලිකාංශයෙන් ස්වල්ප දෙනෙක් යවනවා වෙන්න පුළුවන්. ලෝකයේ තොරතුරු තාක්ෂණයේ IT වගේ දේවල් වලට කොච්චර ඉල්ලුමක් තියෙනවද? අපි ඒවට ප්‍රමුඛතාවය දීලා සූදානම් වෙනවද? එහෙම කිසි දෙයක් නැහැ. ඉතින් කොහොමද අපි මේ වැඩ පිළිවෙල වල ඉස්සරහට යන්නේ? මම එක කාරණයක් තමයි කියන්න ඕනේ. මේකෙදි ඇත්තටම මේ කොහොම පැත්තකින් තියලා දැන් මට ආරංචි වෙලා තිබෙනවා මේ දවස් කීපය තුළ සුරාබදු බලපත්‍ර 200ක් අලුතෙන් නිකුත් කරන්න තීරණය කරා. මේ ඔක්කොම පැත්තකින් තියලා රාජ ආදායම ගන්න වෙන්න බෑ. මොකද හේතුව? මම අවසන් කරනවා. රාජ ආදායම වැඩි කරන්න වෙන්න බෑ. සුරාබදු බලපත්‍ර 200ක් නිකුත් කරන්න උපදෙස් දීලා තිබෙනවා. ඊයේ වෙනකොට මේකෙන් 10ක් නිකුත් කරලා තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ 4ක්, කිලිනොච්චියට 1ක් වශයෙන් නිකුත් කරලා තිබෙනවා. දැන් සුරාබදු බලපත්‍ර හරහා හෝ ආදායම් වැඩි කරගන්න නම් ගිය සිතේ මම දැක්ක චක්‍රලේඛනයක් නිකුත් කරලා තිබෙනවා. සුරාබදු ඒ සැල් පවත්වාගෙන යන නිෂ්පාදනාගාරවලට අය කරන බද්ද අඩු කරලා. දැන් මේ මොකද කරන්නේ? මේකද රටේ සැලසුම් කරන්න ඕන මූලික ඉලක්කය? ඉතින් මේ වගේ බරපතල වැරද්දක් තිබෙනවා. අපි කියන්නේ සංචාරක ව්‍යාපාරය වගේ දේවල් වලට වැඩි දියුණුව සඳහා මෙවැනි තීරණ ගන්න පුළුවන්. හැබැයි හන්දි ගානේ බාර අරින්න මේ වගේ දේවල් කිරීම සම්පූර්ණයෙන්ම වැරදි කියන එක මම මතක් කරන්න කැමතියි.
මිලඟට ගරු තේනුක විධාන ගරු අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක්
තියෙනවා. බොහොම ස්තුතියි මුලසුදුර මන්ත්‍රීතුමනි. ගරු ජනාධිපතිතුමා විසින් 9 වෙනි පාර්ලිමේන්තුවේ 5 වෙනි සැසිවාර විවෘත කරමින් ඉදිරිපත් කර ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ මගේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම සතුටු වෙනවා අපේ 37 වනාගේ මන්ත්‍රීමාට පිටිපස්සෙ කතා කරන අවස්ථාව ලැබීම සම්බන්ධයෙන්. මොකද එතුමා කිව්වා මේක තනිකරම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ස්තුතිය කල කරන්න කරා වගේ කතාවක් තමයි එතුමාගේ අදහස කියවුනේ. අපි එතුමාට මතක් කරලා කියන්න කැමතියි. මොකද අවුරුදු ගාණක් තිස්සේ එතුමලා මැතිවරණ කරා. ඒ මැතිවරණ වලින් එතුමා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කරන්න බැරි වුණා. ඒ වගේම පහුගිය කාලේ එතුමාම අතරමං කළා ඔබතුමාලා වෙනම ගිහිල්ලා මැතිවරණයට තරඟ කරා. හැබැයි එතුමාව අපිට පුළුවන් වුණා මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක පැවිදිච්ච අරගලයත් එක්ක පැවිදිච්ච රටේ අර්බුදයත් එක්ක එතුමාව ජනාධිපතිවරයා බවට පත් කරන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රමුඛ මන්ත්‍රීවරුන් මේක අවස්ථාව උදා වුණා කියන එක බොහොම පැහැදිලිව අද ඔබතුමාට මතක් කරන්න ඕනේ. ඒ වගේම ගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ආරම්භ කරමින් ජනාධිපතිතුමා පත් වුණු විටත් පැවති තත්ත්වය හා මේ වන විට පවතින තත්ත්වය තුලාත්මකව විස්තර කළා. එය මුලාමතක වන අයට මුල මතක් කර දීමක් විදිහට හඳුන්වා ගන්න පුළුවන්. ගරු ජනාධිපතිතුමා 2022 පාදක වර්ෂය ලෙස සලකා ඉදිරිපත් කළ කරුණු තුලින් රටේ සෑම දෙනාටම පැවති තත්ත්වය කෙටියෙන් පැහැදිලි කර දුන්න බව ප්‍රකාශ කරන්න ඕනේ. උද්දමනය අමවීම, පැවති පොලිය අඩුපාඩු අඩුවීම, රාජ්‍ය ව්‍යවස්ථාව ව්‍යවස්ථාවල අඩුපාඩු වීම, රටේ විදේශ විනිමය උපදවන සංසාර කර්මාන්තයේ වර්ධනය ආදී උදාහරණ වගේ 22 පැවති පීඩාකාරී සමාජ ආර්ථික පරිසරණ ඉවත් වීමට ක්‍රමිකව යහපත් ආර්ථික තත්ත්වයක් කරා එළඹෙන රටක් බවට ප්‍රකාශ කළා. එය අපි හැම දෙනාගේම පිළිගන්න යථාර්ථය බව ප්‍රකාශ කරන්න ඕනේ. දුර්වල පැවති දළ දේශීය නිෂ්පාදන විසඳුන තුලදී පළවෙනි කාර්තුව වන 1.6%කින් වර්ධනය වූ බව පෙන්වා දුන්නා. එය අප යහපත් ආර්ථික වර්ධනයක් කරා ක්‍රමක්‍රමයෙන් එළඹෙන බව ප්‍රකාශ කරන්න වෙනවා. ඒ වගේම 2009 වර්ෂයේදී සාමාන්‍ය අධ්‍යක්ෂින් ලද ග්‍රීසි ආර්ථිකයේ නැවත ප්‍රතිගෝධකරීමට ගැනීම ගත වූ කාලය සමග සසදා අපි ඉහළ ප්‍රගතියක් අත්පත් කර ගනිමින් සිටින බව පෙන්වා දුන්නා. එය අප යහපත් ආර්ථික වර්ධනයක් කරා ක්‍රමයෙන් එළඹෙන බව ප්‍රකාශ කරන්න දර්ශනයක් වෙනවා. දේශපාලන වාසි පිළිබඳ නොසිතා රජය හා රාජ්‍ය සහ ගරු ජනාධිපතිතුමා අනුගමනය කරන වැඩපිළිවෙළ විටින් විට පාර්ලිමේන්තුවට රටට හෙළිදරව් කරමින් අනුගමනය කළ ප්‍රතිපත්ති අප අගය කළ යුතුව තිබෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් උරුමය වැඩසටහන පිළිබඳ කරුණු පැහැදිලි කළා. ඉඩමක අයිතිය ජනතාව ලබා දෙන රජයේ ප්‍රතිපත්ති ඒ මගින්
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා මුලසුරට පැමිණෙන්නේ ඇති.
Honorable member, please continue.
ලැබෙන ආදායම් ප්‍රතිපත්ති මගින් කියවෙනවා. මෙම වැඩසටහන තුළින් 120%කට ඉඩම් අයිතිය ලැබෙනවා. උරුමයේ වැඩසටහන දශක ගණනාවක් තිස්සේ රජයේ ජනතාවක් තිස්සේ රටට බත සපයපු ගොවියන්ට කරන උපකාරයක් බව ගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කිරීම අගය කළ යුතුව තිබෙනවා. යටත් විජිත යුගයේ මව්බිමට පනත හේතුවෙන් අහිමි වූ ශ්‍රී ලාංකිකයන් සතු උරුමයේ ඔවුන් වෙත ලබා දීමට නව ඉඩම් ප්‍රතිපත්තිය බව ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ මාගේ ප්‍රශංසාව පළ කරන්න කැමැතියි. මා නියෝජනය කරන ප්‍රදේශවල විශාල පිරිසක් මෙම තුලින් ප්‍රතිලාභින් ලබනවා. නාගරික අඩු ආදායම් ලාභී නිවාස 50,000කට හිමිකම් ලබා දීම මේ සහ සමාන අගය කළ යුතු තිබෙනවා. ගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුලින් ප්‍රකාශයට පත් වූ පරිදි නිවාස 50,000කට උරුමය ලබන්නේ අඩු ආදායම් ලාභී පිරිසකට වන හේයින් එම ප්‍රතිපත්ති තීරණයේ සෑම දෙනාගේම ගෞරවයට හේතුවක් වෙනවා. දිගු කාලයක් තිස්සේ ක්‍රියාත්මක කිරීමට දේශපාලන පසුබස් වූ තීරණ ක්‍රියාත්මක කිරීම ලෙස සමගයේ ස්තුතිය ගරු ජනාධිපතිතුමාට පළ වෙනවා. ගරු පළ කිරීම සිටිනවා. ඉතා අසීරු ආර්ථික වර්ධනයක් කරා රට මෙහෙමෙදී දිළිඳු හා අසරණ ජනතාව කොටස් වෙනුවෙන් සුබසාධක කටයුතු සලසුම් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. අප රජය ගරු ජනාධිපතිතුමාගේ අස්වැසු මහරා ලක්ෂ 20කට 24කට ආසන්න ප්‍රතිලාභින් සඳහා කටයුතු කර සලසනවා. ඒ වගේම අකර්මණ්‍ය වී තිබුණු ජනාධිපති අරමුදල් නැවත ගොඩනගමින් බාධාවකින් තොරව සහන සලසා දීමට පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීමට පියවරගෙන තිබෙනවා. රාජ්‍ය සේවකයන් සඳහා දශක තුනක් හතරක් සේවය කර 2010 සිට 20 දක්වා කාලෙ විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකයන්ට අභියාචනාවක් තිබුණා. ඔවුන්ගේ විශ්‍රාම වැඩමුළු විෂමතාව ඉවත් කර දෙන මෙන් ඉල්ලා ඔවුන් අභියාචනාවල් ඉදිරිපත් කරා. ඒ සඳහා කෙටි කාලීකින් විසඳුම් ලබා දීමට කටයුතු කරන බව ප්‍රතිපත්ති ප්‍රකාශ තුරින් ගරු ජනාධිපතිතුමා ලබා දෙන සහතික ඔවුන්ට අස්වැසිල්ලක් වේවි. මුලාසන ආරවුල මන්ත්‍රීතුමනි, ලෝක බැංකු ආසියානු සංවර්ධන බැංකු ශ්‍රී ලංකාවේ ආර්ථික වත්මන් තත්ත්වය අධ්‍යයනය කරලා 24 වසරේ 102 හෝ 3 ආර්ථික වර්ධනයක් කරා ළඟා වීමට ඇයි පුරෝගතනය කරලා තිබෙනවා. 20-25 දෙය 105ක් දක්වා වැයවන බව කියවේ තිබෙනවා. ගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළින් ලබා දුන්නේ පණිවිඩයේ රටේ මහ ජනතාවට විශ්වාසය දැපිය ඇති කරලීමට වෙනවා. මේ තොරතුරු ජනතාව වෙත සංවිධානය කරන්න ඉදිරිපත් නොවන තත්ත්වයක් කළ බොරු ප්‍රචාරයන් බිය ගන්වීම වලට තිබෙන අවස්ථාවල් වැඩි. ඒ නිසා මෙම පුරෝගතනය තුළින් ප්‍රකාශ වෙන්නේ සත්‍ය ජනතාව අතර යා යුතුයි. ජනාධිපතිතුමාගේ ඉදිරිපත් කර ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් අපට හෙළිදරව් වෙනවා 20-25 වනට 105ක ආර්ථික වර්ධනයක් ළඟා කර ගත හැකි වන බවට ජාත්‍යන්තර සංවිධාන සංවර්ධන ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම 23 සැප්තැම්බර් වන විට ඩොලර් බිලියන 91ක ණය වශයෙන් අපි ගෙවන්න තිබෙනවා. ඒ ණය ප්‍රමාණවත් ප්‍රතිවර්ධනයක් කරන්න බව ප්‍රකාශ කරන උනා. ඒ අනුව අපි වසරකට ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 3ක් දක්වා අඩු කර ගත හැකි වෙන බව පෙන්වා දුන්නා. රජයක් වශයෙන් අපි යා යුතු පියවර තුලින් පැහැදිලි වෙනවා. කෙසේ වෙතත් ජනප්‍රිය තීරණ ගන්න පොරොන්දු දීලා ඒවා ඉෂ්ට කරන්න ණය ගෙවා ගන්නවා වෙනුවට කළ යුතු කටයුතු සඳහන් කළා. අපනානේ ආදායම් හා විදේශ ආයෝජන කඩිනම් ඉහළ නංවා ගැනීමට කටයුතු කර අවශ්‍ය බව හඳුන්වා දෙමින් ඒ සඳහා පියවරගෙන තිබෙන බව ප්‍රකාශ කරන්න කැමැති. ඒ පිළිබඳ රටේ මහජනතාව ඉදිරියේදී පවතින අසීරුතාව ගැන කතා කර සිටින එදා ආර්ථික වර්ධනයක් උදෙසා ගත යුතු ක්‍රියාමාර්ගද පැහැදිලි කිරීමට රජයේ මෙහෙයවීමෙන් යුතුව දිශාවක් පෙන්වා දීමට මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ යොදාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන යෙදා ගත හැකි ඉහළම විවපතාවකින් යුක්තව සංචාරක ව්‍යාපාර පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තුළින් අවධානය පළ කර තිබුණා. සංචාරක රේසිය අදාළ යරිදැල පහසුකම් සංවර්ධනය කරමින් සංචාරක ව්‍යාපාර සුදුසු පරිදි මානව සම්පත් සූදානම් කිරීම පිළිබඳ අවධානය පළ කිරීමත් සංචාරකයන් ශ්‍රී ලංකාව සංචාරය කරන්න පෙළගස්වන්නට වැඩි දින ගණක් ශ්‍රී ලංකාව තුළ ගත කරන්නටත් වියදම් කරන පෙළඹීමට තුලින් ශ්‍රී ලංකා විදේශ විනිමය ඉපයීමටත් ඉහළ යනවා. මේ ශ්‍රී ලංකා විදේශ විනිමය උදෙසා දෙන එමෙන්ම රැකියා අවස්ථාවල් වර්ධනය කරන සංචාර කර්මාන්තය කෙරෙහි බර තැබීම කර තිබීම අගය කර යුතු වෙනවා. පුනර්ජීවන
බලශක්තිකරණය
වැඩි කිරීමටත් හෛඩ්‍රජන් හරිත නිෂ්පාදන අවධානය යොමුකරත් දේශගුණ විපර්යාස පිළිබඳ පර්යේෂණ හා විශ්වවිද්‍යාල පිහිට වීමරත් වියලි කලාපයේ කුෂිගිරිකම් ඵලදායි වැඩදීන කිරීමරත් යුද වැඩසටහන් කරා. එද ශ්‍රී ලංකාව තුළ නව ආයෝජනය පිළිබඳ ලබා දෙන පණිවිඩයක් බව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම අත්තර දමා තිබෙන මුඩුබිම් පවඩ පත්වෙල තිබෙන ඵලදායි ඉඩම් බවට පත් කරන ආයෝජනයන් ඔස්සේ සංවර්ධනය කිරීමට අවස්ථාවක් ලබා දීම අගය කළ යුතු වෙනවා. විදේශ ආයෝජකයන් දීර්ඝන්වීමට කරන ආයෝජන කරන ආර්ථික ආකර්ෂණය කරන ක්‍රමවේදයක් උදෙසා ශ්‍රී ලංකා උදෙසා ක්‍රියාත්මක වැඩසටහන් අප සමගයේ අවධානය යොමු වෙනවා. ආයෝජකයන්ට තම ආයෝජන අවස්ථාව අතර දැමීමට තරම් මානසික තත්ත්වයක් ඇති කරන ආයතනවල පවතින නීති පවතින ක්‍රමවේද මේ තුලින් සංශෝධනය කරන බව ප්‍රකාශ කරන්න ඕනේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති අගය කළ යුතුව තිබෙනවා. අපස සාමාන්‍ය පෙළ අපස උසස් පෙළ විභාග තුළින් පිටවන සෑම අයෙක්ම කෘතිම අධ්‍යාපනයක් ලබා ගන්නට පරිසරයක් නිර්මාණය විය යුතුයි. විධිමත් අධ්‍යාපනයක් ඔස්සේ අධ්‍යාපන ලද ශිෂ්‍යයන්ට රැකියා විරහිතයන් ලෙස ප්‍රථමයෙන්ම සමාජගත වන තත්ත්වය මෙයින් ඉවත් වෙනවා. තොරතුරු තාක්ෂණය මෙලෙස මෙන්ම අනෙකුත් නූතන තාක්ෂණ දැනුම ලබා දෙන තාක්ෂණ විශ්ව විද්‍යාල පිහිටීමට ශ්‍රී ලංකා ආර්ථිකයට පුහුණු ශිල්පීන් සහිතව ශ්‍රමිකයන් බිහිකරන අවස්ථාවක් වෙනවා. එමෙයින් දැනුවත් සහිත පුද්ගලයන් විදේශගත වීම අවස්ථාව ලබාගත හැකිවීම අපගේ අවධානය යොමු වෙනවා. අප රටේ විදේශ ප්‍රතිපත්තියට නැමත සමාජ ලෝචනයක් කරන අවස්ථාවක් ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. නොබෙදී ප්‍රතිපත්ති සියලුම රාජතාන්ත්‍රික සමග මිත්‍රශීලී ප්‍රතිපත්තියකට එළඹෙන ප්‍රකාශ වෙනවා. රටේ ආර්ථික ශක්තිමත් මෞබිමක් සලසා ගත හැකි විදේශ ප්‍රතිපත්තිකර රජය අවධානය යොමු කර තිබෙනවා. ඒ වගේම විදේශ රටවල් සමග වෙළඳ ගිවිසුම් හා නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීම ඔස්සේ අප නිෂ්පාදන විදේශ වෙළඳපොළට යොමු කරවීමට අවස්ථාව උදා කර දෙනවා. දැනටමත් ඇතිකර තිබෙන වෙළඳ ගිවිසුම් පරිපූර්ණ හා ආර්ථික තාක්ෂණය සහයෝගිතා ගිවිසුම් දක්වා පුළුල් කිරීමට පියවර ගැනීමට ආර්ථික අවසන් කරන බොහොම ස්තුතියි. ඒ වගේම ඔබතුමාට කාලේ ලබා දුන්නට ස්තුතිවන්ත වෙමින් මම අවසන් කරනවා. මේ ජනාධිපතිතුමාගේ අවසාන කතාව කියලා අපි ජනාධිපතිතුමා කෙලින් අවසානෙත් කිව්වා. ජන ජනාධිපතිතුමා ප්‍රකාශ සුදී හෙළදාවර සුවිශේෂ කරුණක් අතින් ශ්‍රී ලංකාව ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට දරණ ප්‍රගතිය ඊට අගය කළ යුතුව තිබෙනවා. ඒ වගේම අනාගත තරුණ පරපුර උදෙසා දේශීය අවශ්‍යතා අනුව හා කුසලතා පරිපූර්ණ පිරිසක් බවට පත් කරන නව ප්‍රවේශයක් සියල්ලම ඇගීම් ලක් වෙනවා. කෙටි කාලීන දේශපාලන අරමුණු කරා යන ගමන වෙනුවට අසහාය දිගු කාලීන අරමුණක් කරා යන ගමනක් අත්වැලක් වන ප්‍රතිපත්තිකර වැඩපිළිවෙලක් ඉදිරිපත් ඉදිරි වර්ෂීය පුරා ක්‍රියාත්මක වන බව ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දිනුවා. එක්ව වැඩ කරන්න ගරු ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශය අවසානයේදී කළා. ඒ ඉල්ලීම පිළිබඳ ඔබ අප හැම දෙනාගේ අවධානය වනු ඇතයි අපේක්ෂා කරනවා. අය එක්ව රටට වැඩ කරලා මැතිවරණ වලදී අපි නියෝජනය කරන පිළට එක්ව මැතිවරණයේ තරග කරමු යන යම් පක්ෂ ભેදකින් තොරව අප ඔබ අප සියලු දෙනාම
ප්‍රතිපත්ති
තුලින් ප්‍රතිප්‍රකාශ කරමින් එක්ව පාක්ෂික කරගෙන අනාගත දායකත්වය වනු ඇතයි අපේක්ෂා කරමු. මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිවන්තයි. මන්නේ ඔබ ස්තුති.
වගේම මේ
ප්‍රමාණයක් තියෙන එක හෑන්ඩ් සාක් ගත කරන්න කියලා ඔබතුමා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
Thank you. Honorable ALM Atawla, you have 12 minutes.
Bismillahir Rahmanir Rahim. Nahmadu wa nusalli ala Rasulil Karim. தலைமைதாங்குகின்ற குழுக்களின் பிரதி தலைவர் அவர்களே, உண்மையிலேயே இந்த நாட்டில் பல கொள்கை பிரகடன உரைகளை நாங்கள் கேட்டிருக்கிறோம். பல விதமான பட்ஜெட் வரவு செலவு திட்ட உரைகளிலே நாங்கள் கலந்து கொண்டிருக்கிறோம். அந்த வகையிலே ஜனாதிபதி மேதகு ஜனாதிபதி அவர்களுடைய கொள்கை பிரகடன உரையை பொறுத்தவரையில் ஏதாவது இந்த நாட்டில் இருக்கின்ற மக்களுக்காக எல்லோரும் மனரீதியாக ஒற்றுமைப்பட வேண்டும் என்கின்ற ஒரு விடயம் அதிகமாக பேசப்பட்டிருக்கிறது. இந்த நாட்டில் மூன்றே மூன்று சமூகங்கள், மொழி பேசுகின்றவர்கள் இரண்டு வகையாக தமிழையும் சிங்களமும் பேசிக்கொண்டிருக்கின்ற அந்த மக்கள் வாழுகின்ற வளமுடைய நாட்டில் இந்த நாட்டை வெளிநாட்டவர்கள் இந்த நாட்டினுடைய வளங்களுக்காகவே இங்கு வந்து ஆட்சி செய்து நமது வளங்களிலே அவர்கள் அவர்களுடைய நாடுகளை பொருளாதாரத்தை கட்டியெழுப்பி இருந்த நிலையிலும் கூட சுதந்திரம் அடைந்ததன் பிறகும் 1950களிலே இருந்து நாம் எந்த அரசாங்கமாக இருந்தாலும் எந்த கட்சியாக இருந்தாலும் கடன் வாங்கி நாட்டை அபிவிருத்தி செய்கின்ற அல்லது நாட்டின் செலவினங்களை சமப்படுத்துகின்ற விடயமாகவே தொடர்ந்தும் வந்திருப்பதனை நாம் இன்றாவது உணர்வதற்கான ஒரு சந்தர்ப்பம் கிடைத்திருக்கிறது. இந்த நாடு சுதந்திரம் அடைந்ததன் பின்பும் முன்பும் பல விபரீதங்கள், பல வகையான அனர்த்தங்களை நாங்கள் சந்தித்திருக்கிறோம். அந்த வகையில் ஒரு நாளும் சந்திக்காத பொருளாதார வீழ்ச்சியும் பொருளாதார பிரச்சனையும் தான் இந்த 2022-23களிலே இருந்தது என்பதனை நாங்கள் யாரும் மறந்துவிட முடியாது. எனவே இவ்வாறான ஒரு சூழ்நிலையில்தான் இந்த நாடும் அரசியல் கட்சிகளும் இந்த நாட்டினுடைய தலைவர்களும் பாடம் படிக்கின்ற ஒரு நிலை இந்த நாட்டிலேயே தோற்றுவிக்கப்பட்டது. ஜனாதிபதியும் அரசாங்கமும் பதவி துறந்து ஓடுகின்ற ஒரு நிலை கூட வருவதற்கு காரணம் நமது பொருளாதாரத்திலே ஏற்பட்ட வீழ்ச்சி என்பதனை நாம் இன்று ஒரு முன்னுதாரணமாக அதனை வைத்துக் கொண்டு இந்த நாட்டின் வருங்காலத்தின் நமது பிள்ளைகளினுடைய நமது மக்களினுடைய பொருளாதாரம் எப்படி இருக்க வேண்டும் என்பது தொடர்பாக மனமு வந்து எல்லோரும் ஏற்றுக்கொள்ளக்கூடியவாறான ஒரு உரையை எங்களுடைய மேதகு ஜனாதிபதி அவர்கள் ஆற்றினார்கள். உண்மையில் அந்த சூழ்நிலையில் இந்த நாட்டின் பொருளாதாரத்தை மீள கட்டுவதற்கும் போலிங்கிலே இருந்த வரிசைகளிலே இருந்த மக்களை வீதியிலே இருந்த மக்களை நிம்மதிப்படுத்துவதற்குமாக அவர் ஒரே ஒருவர் முன்வந்து இந்த நாட்டை பாரமடித்ததன் மூலம் குறிப்பிட்ட ஒரு காலத்திற்குள் நாம் நிமிந்து நிற்பதற்காக நாம் எழுந்து நிற்கிறோம் என்கின்ற ஒரு விடயம் இங்கு நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கிறது. இன்று உண்மையில் நாம் செய்ய வேண்டியது இந்த நாடு தன்னிறைவு கண்டு நமக்கு இருக்கின்ற வளங்களை வைத்துக் கொண்டு நாமே நமது உணவை தயாரிப்பது, நாமே வெளிநாடுகளுக்கு நமது உற்பத்திகளை வெளியிலே அனுப்புவது, நமது பொருளாதாரத்தை கட்டியெழுப்புவது, நாம் வெளிநாட்டு டாலரிலும் ஒரு பெறுமதி உள்ளவர்களாக மாற வேண்டும் என்ற தேவை அது மிகவும் இறுக்கமான ஒன்றாகவே இருந்து வந்திருப்பதனால் ஜனாதிபதியினுடைய உரை உண்மையில் அரசியல் கட்சிகளுக்கு அப்பால், அரசியல் தேவைகளுக்கு அப்பால், நாம் எந்த அரசியல் கட்சியாக இருந்தாலும் ஒன்றாக செயல்பட வேண்டும் என்கின்ற ஒரு நிலை இங்கு உருவாகி இருக்கிறது. உண்மையிலே நமக்கு இருக்கின்ற வளம், நமது நாட்டில் பெய்கின்ற மழை, நமது நாட்டிலே இருக்கின்ற வள நிலம், இவைகளை பற்றிய சிந்தனைகளிலிருந்து நாங்கள் விடுபட்டிருக்கிறோம். இவைகள்தான் நமது மக்களினுடைய சொத்து, இவைகள்தான் நமது பொருளாதாரம். இதைத்தான் நான் முன்பு சொன்னேன், வெளிநாட்டவர்கள் வந்து நமது நிலங்களையும் நமது வளங்களையும் நமது நீர்நிலைகளையும் நமது மண்ணிலே இருக்கின்ற கனிவளங்களையும் எடுத்துச் சென்றிருக்கிறார்கள், அவர்கள் வாழ்ந்திருக்கிறார்கள். ஆனால் அவர்கள் மீதமாக வைத்துவிட்டு சென்றதை கூட நாம் இன்னும் அதனை பாவிக்கவில்லை என்ற குறைபாடே நமக்கு இருக்கிறது. இங்கு உற்பத்தி செய்ய வேண்டிய பொருட்களை எல்லாம் அப்படியே தூக்கி வீசிவிட்டு நாம் வெளிநாடுகளிலிருந்து பொருட்களை இறக்குமதி செய்கின்றவர்களாகவே மாறியிருக்கிறோம். வெளிநாட்டவர்களிடம் இருந்து கடன் பெற்று பொருளாதாரத்தை என்று சொல்வதை விடவும் நவீனமயப்படுத்துவதற்கு யோசித்திருந்தோமே தவிர நாம் பொருளாதாரத்தை எப்படி கட்டி எழுப்புவது என்பதை பற்றி சிந்திக்க தவறி இருக்கின்றோம். நமது கல்வி, பொதுவாக நமது கல்வி, நமது நாட்டிலே இருக்கின்ற வளங்கள் தொடர்பாக நமது பிள்ளைகளுக்கு அதனுடைய உச்ச அறிவை கொடுக்கக்கூடிய ஒரு நிலையிலிருந்து நாங்கள் விடுபட்டிருக்கிறோம். பிரித்தானியர்கள் அவர்களுக்கு தேவையான அவர்களுக்கு தேவையாக இருந்த அந்த கல்வி முறையை இன்னும் நாம் வைத்துக் கொண்டிருக்கிறோமே தவிர நமக்கு தேவையான வளவாளர்களை உருவாக்குவதற்கு நமது சர்வகலாசாலைகளை தவறி இருக்கின்றன. முதலீட்டாளர்களையும் முதலீடுகளையும் செய்வதற்கு அரசியல் தடையாக இருந்திருக்கிறது என்றதெல்லாம் பற்றி நாங்கள் அறிந்திருக்கிறோம். அது மாத்திரமல்ல, இவைகளுக்கு லஞ்சம் காரணமாக இருந்திருக்கிறது என்பதை பற்றியும் நாங்கள் இங்கு வெக்கத்தை விட்டும் பேச வேண்டிய ஒரு சூழ்நிலை ஏற்பட்டிருக்கிறது. எனவேதான் முதலாவது நாம் எல்லோரும் இந்த நாட்டை பொருளாதார ரீதியாக கட்டியெழுப்ப வேண்டும் என்கின்ற மனநிலை, அடிப்படை கொள்கை எங்களிடம் இருந்தாக வேண்டும். அது மாத்திரமல்ல, மூன்றே மூன்று சமூகம், கிறிஸ்தவர்களையும் சேர்த்தால் நான்கு சமூகம், இரண்டு மொழி பேசுகின்றவர்கள், இருக்கின்ற வளநிலம், இவைகளை வைத்துக் கொண்டு நமது நாடு என்கின்ற அந்த உணர்வுகளோடு வேலை செய்வதற்கான நிலையிலிருந்து நாங்கள் தவறி இருக்கிறோம். குறிப்பாக வெளிநாட்டவர்களும் இவைகளை தங்களுக்கு சாதகமாக பாவித்து நம்மை பிரித்தாண்டார்களே தவிர நாம் ஒற்றுமைப்பட்டு நாட்டை கட்டியெழுப்புவதற்கான நிலைமைகளிலிருந்து தவறியிருக்கிறோம் என்பதை உணர்த்துகிறது. இன்று எவராக இருந்தாலும், தமிழ் மக்களாக இருந்தாலும், முஸ்லிம் மக்களாக இருந்தாலும், சிங்கள மக்களாக இருந்தாலும், இனத்தீர்வு தொடர்பான விடயங்களிலே பலதரப்பட்ட கருத்துக்களை நாங்கள் கொண்டிருக்கிறோம். மாகாண சபை முறைகளை நாங்கள் ஏற்றும் ஏறாமலும் இருக்கின்ற இந்த சந்தர்ப்பத்தில் பொதுவாக தேசிய காங்கிரசினுடைய கொள்கையை பொறுத்தவரையில் மிக தெளிவாக நாங்கள் எழுத்து மூலம் ஜனாதிபதி அவர்களிடத்திலே நாங்கள் கொடுத்திருக்கிறோம். இந்த முறை சுதந்திர தினத்திலும் நாங்கள் அதனை சொன்னோம். எமக்கு பணம் இருந்தால், எமக்கு வசதி இருந்தால், நிர்வாக அலகுகளை நீங்கள் 9 மாகாணங்களாக அல்ல அதைவிடவும் அதிகமாக கூட்டிக் கொள்ளுங்கள். அதை பற்றி எங்களுக்கு பிரச்சனை இல்லை. ஆனால் தீர்வு அங்கே இல்லை. தமிழர்களுக்கோ முஸ்லீம்களுக்கோ சிங்கள மக்களுக்கோ தீர்வு அங்கே இல்லை. தீர்வினுடைய முதுகெலும்பானது காணி பிரச்சனை. இந்த நாட்டில் எல்லா மக்களுக்கும் காணி பிரச்சனை தீர்க்கக்கூடிய ஒரு பொறிமுறை உருவாக்கப்படுமானால் இனப்பிரச்சனையில் 90% பிரச்சனைகள் முடிவடைந்து விடும் என்பதுதான் எங்களுடைய நோக்கம். இங்கிருக்கிற நமது நாட்டிலே இருக்கின்ற கிராம சேவை பிரிவுகள், அதே போன்று டிஎஸ் டிவிஷன், அதே போன்று உள்ளூராட்சி சபைகள், அதே போன்று மாவட்டம் மாகாணம் என்று பல அலகுகளிலே சிறிய பெரிய அலகுகளாக நாங்கள் நிர்வகித்து வருகின்ற இந்த அலகுகளில் எந்த மக்கள் வாழ்கிறார்களோ அந்த மக்களுக்கு ஆக குறைந்தது வீதாசார அடிப்படையிலாவது காணிகள் கொடுப்பதற்கு நாங்கள் முயற்சிப்போமாக இருந்தால், அவர்களை வாழ வைக்க நாங்கள் முனைவோமாக இருந்தால் இனப்பிரச்சனையின் 90% முடிந்துவிடும் என்று நாங்கள் எண்ணுகின்றோம். அதுதான் இன்றைக்கு மேதகு ஜனாதிபதி அவர்களும் அந்த விடயத்தை கவனம் எடுத்தவராக இன்று 2,00,000 பேருக்கு உறுத்து கொடுக்கின்ற நிலம் கொடுக்கின்ற ஒரு வேலை திட்டத்தை அவர் உருவாக்கியிருக்கின்றார். உண்மையில் அது பாராட்ட வேண்டும். எமது நாட்டில் இந்த நாட்டுக்கும் நிலத்துக்கும் உறுத்தான மக்கள் இங்கிருக்கின்ற பொழுது அவர்களுக்குரிய காணிகளும், அவர்கள் குடியிருக்கின்ற உறுத்து, அவர்கள் விவசாயமோ தொழில் செய்கின்ற உறுத்து, அவர்களுடைய பாதுகாப்பு என்பனவற்றை நாங்கள் மறந்துவிட்டு வேறு மற்றவர்களுக்கும் வெளிநாட்டவர்களுக்கும் காணிகளை கொடுப்பதற்கு முன்பு நம்மவர்களுக்கு இருக்கின்ற காணி பிரச்சினை தீர்த்தாக வேண்டும். அது திருகோணமலையாக இருந்தாலும், மட்டக்களப்பாக இருந்தாலும், அம்பாறையாக இருந்தாலும், தோட்டத் தொழிலாளர்களாக இருந்தாலும், அல்லது கொழும்பலாக இருந்தாலும், எங்கிருந்தாலும் இங்கு வாழுகின்ற மக்கள் அவர்களுடைய வீதாசாரத்தின் அடிப்படையிலாவதாக குறைந்தது காணிகள் கொடுக்கப்பட வேண்டும் என்கின்ற அந்த பிரச்சனையை நாங்கள் மிகவும் தெளிவாக கையாள வேண்டும். எல்லா மக்களுக்கும் எல்லாமே கிடைக்கின்ற ஒரு நிலை உருவாக வேண்டும் என்பதனை இன்று அரசாங்கமும் மாத்திரமல்ல எல்லோரும் ஏற்றுக்கொள்ளக்கூடிய ஒரு நிலை இன்று உருவாகி இருக்கின்றது. வீணான செலவுகளிலிருந்து நாங்கள் தவிந்து கொள்ள வேண்டும். உதாரணமாக இன்றைக்கு அரசு உத்தியோகத்தினுடைய இடமாற்றமாக இருந்தாலும் கூட எந்த அரசு உத்தியோகத்தனும் தான் எடுக்கின்ற அந்த வேதனத்திற்குள் அவர்கள் முறையாக வாழ முடியாமல் இன்றிருக்கின்ற பொருளாதார பிரச்சினையின் காரணமாக எல்லோரும் நொந்து போயிருக்கின்ற இந்த சூழ்நிலையில் இடமாற்றங்களை பொறுத்தவரையில் தேவை எங்கிருக்கிறதோ அங்கு அந்த இடங்களிலே மக்களை அமர்த்த வேண்டும். ஆசிரியர் பற்றாக்குறை ஏதாவது ஒரு ஊரில் இருந்தால் அந்த ஊரில் இருக்கின்ற இளைஞர்களுக்கு ஆசிரியர் தொழிலை கொடுக்க வேண்டும். அதே போன்று மேனேஜ்மெண்ட் அசிஸ்டன்ட் போன்ற அவர்களை எடுத்துக்கொண்டாலும் கூட எங்கு வெற்றிடம் இருக்கிறதோ அங்கு இருக்கின்றவர்களுக்கு கொடுக்கின்ற பொழுது தேவையில்லாத இடமாற்றம், தேவையில்லாத பெட்ரோல் செலவு, தேவையில்லாத வீண் விரயங்களிலிருந்து நாங்கள் விடுபடலாம் என்பதை கூட இந்த இடத்தில் அரசாங்கமும் ஏனையவர்களும் ஏற்றுக்கொள்வார்கள் என்ற நம்பிக்கை எங்களுக்கு இருக்கிறது. எனவே இது மிகவும் வளமுள்ள நாடு. நாங்கள் பலமுறை சொல்லியிருக்கிறோம், திருகோணமலையில் கிழக்கிலே மத்திய மலையகத்திலே பெய்கின்ற அவ்வளவு நீரும் இந்த கடந்த வெள்ளத்தில் அங்கு திருகோணமலையின் கடலிலே சங்கமித்துக் கொண்டே இருக்கிறது, ஓடிக்கொண்டே இருக்கிறது. இன்னும் ஒரு புறம் மினரல் சாண்ட் என்று சொல்லி அங்கே கனிய மணல் கூட்டுத்தாபனம் இருக்கின்ற அந்த பிராந்தியங்களில் வளமான கனிய மணல் உற்பத்தி செய்யப்பட்டுக் கொண்டே இருக்கிறது. அதே போன்றுதான் பதுளையில் விபிலையில் பெய்கின்ற மழை சிறுநாயக சமுத்திரத்துக்கு வந்து அம்பாறையில் கடல் ஊடாக கலந்து கொண்டு போகிறது. இவ்வாறு நாடு முழுக்க பெய்கின்ற இந்த மழை நீரை தாங்கி வைத்து அந்த குளங்களை புனரமைத்து நமக்கு தேவையானவற்றை செய்யக்கூடிய அளவான வல்லமை நாம் இல்லாமல் இன்னும் இருக்கிறோம். போதாதற்கு நமது வளநிலங்கள், நமது ஆறுகள், நமது ஓடைகள், வளமான இடங்களையெல்லாம் முறையற்ற விதத்திலே மக்கள் கையாளுகிறார்கள். திணைக்களங்களும் அவைகளை பாராமுகமாக அவர்கள் வைத்து சொல்லுவதனால் இன்று விவசாயமும் அழிவடைந்திருக்கிறது, மக்கள் வெள்ளத்தால் பாதிக்கப்பட்டிருக்கிறார்கள். எனவேதான் நாம் நமது வளங்களை பாதுகாத்து நமது வளங்களினூடாக உற்பத்தியை அதிகரிப்பதற்கான ஜனாதிபதி அவர்களுடைய உரையை நாங்கள் செவிமடுத்து அதற்காக அவருக்கு வாழ்த்து கூறி விடைபெறுகிறேன். நன்றி.
தேங்க்யூ. Honorable Professor Charitha Herath, you have 6 minutes.
கரு காரக சபா சபாபத்துமணி, கரு ஜனாதிபத்துமாகே பிரதிபத்தி பிரகாஷய சம்பந்தமே விவாதேட்ட சம்பந்த வேண்ட லபீம கேன மம இதாம சத்துரட்ட பத்துனவா. ஹெபை அர தஹசாக் விதிலாலா பென்சையாக் வெதுவா வகே விசால கதா கரலா கிசிம சக்திமத் அதஹசாக் இதிரிபத் கரப்பு நதி பிரதிபத்தி பிரகாஷய அக்கியலா மடக்கி அன்னு புலுவா. ඇත්තටම අර IMF එකේ යල් පැන ගියපු පුස්කාපු රටවල් හිඟා කන තැනට පත් කරපු ප්‍රතිපත්තිය හැර කිසිම ප්‍රතිපත්තියක් ශක්තිමත්ව ඉදිරිපත් කරපු ප්‍රකාශයක් නෙමෙයි කියලා බොහොම පැහැදිලිව මම මුලින්ම ප්‍රකාශ කරන්න කැමතියි. මේ රටේ බරපතල දේශපාලන අර්බුදයක් සහ බරපතල ආර්ථික අර්බුදයක් තියෙනවා. මේ අර්බුදය වවාගෙන කන එක තමයි හුඟක් වෙලාවට මේ දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරමින් අපේ රටේ ආණ්ඩුවේ ප්‍රධානීන් සිදු කරන්නේ. පස්පාරක් මාස 14ට පස්පාරක් ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කෙරුවා. දෙපාරක් අයවැය ලේඛන ඉදිරිපත් කෙරුවා. මේ ඔක්කොම අතර අභ්‍යන්තරික ගැටුම් රාශියයි. ඒ සියල්ලම පැත්තකින් තිබ්බත් ගරු සභාපතිතුමනි, මොකද්ද මේ කරමින් ඉන්නේ කියලා අපි බලන්න ඕන. අපේ රටේ බරපතල ආර්ථික ගැටලුවක් තියෙනවා. මේ ආර්ථික ගැටලුව 2008 ඉඳලා මෝදු වෙමින් තියෙනවා. මේ මෝදු වෙමින් තියෙන ආර්ථික ගැටලුවේ සංරචක තුනක් තියෙනවා, පැති තුනක් තියෙනවා. එක පැත්තකින් අපිට උහුලන් නැති ආනයන වියදමක් තියෙන නිසා අපේ තුල විශාල ගෙවුම් ශේෂ අර්බුදයක් බැලන්ස් ඔෆ් පේමන්ට් එකක් තියෙනවා. මේක 2008න් පස්සේ මෝදු වෙමින් තියෙනවා. ආණ්ඩුවේ ආදායම ආණ්ඩුවේ වියදමට වඩා වැඩි නිසා ලොකු බජට් ඩෙපිසිට් එකක් තියෙනවා, අයවැය හිගයක් තියෙනවා. මේ දෙක සමහන් කරන්ඩ බදු ගහනවට අමතරව විශාල ණය කන්දක් අපි අරන් තියෙනවා. මේ ණය ගත්ත ආණ්ඩුවක හිටපු ප්‍රධානියෙක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ. අපි එතුමා ඊයේ උජාරුවට කිව්වා අපිට ගෙවන්න තියෙන ණය ගාන US ඩොලර්ස් බිලියන 91යි කියලා. මේ බිලියන 91න් 16ක් සම්පූර්ණම ගත්තේ එතුමා අගමැති විදියට හිටපු 2015-19 කාලේ. තමන්ම කරපු වැඩේ අද උඩට නැගලා විවේචනය කරනවා. මේක හරි ලේසි වැඩක්. මේක නිකන් අර මියුසිකල් චයා වගේ. මේ පැත්තේ චයා එකේ ඉඳලා රාජපක්ෂලට කෑ ගහනවා මේ කරන වැඩේ වැරදි කියලා. ඒ පැත්තේ චයා එකට ගිහිල්ලා රාජපක්ෂල කරපු එක හරි කියනවා. උඩ චයා එකට ගිහිල්ලා වෙන අය ගත්තා වගේ තමන් ගත්ත ණය උජාරුවට කියනවා මෙච්චර ණය ප්‍රමාණයක් තියෙනවායි කියලා. මේක ඇත්තටම හරිම විහිළුවක්. ඒ විහිළුව තමයි මේ කරමින් යන්නේ. ඒ විතරක් නෙමෙයි, එතුමාගේ මේ ආර්ථික සෙල්ලම වහන්න, නැත්තම් එතුමාම ගත්ත ණය ටික වහන්න ආයිත් IMF එකට ගියාට පස්සේ ඇති වෙන තත්ත්වය සමහන් කරන්න කියලා විශාල දේශපාලන අර්බුදයක් හදමින් යනවා. ඒ නිසා ඉකොනොමික් ක්‍රයිසිස් එකෙන් එලියට යන එක නෙමෙයි අපි කරමින් ඉන්නේ. ඉකොනොමික් ක්‍රයිසිස් එක වහන්න පොලිටිකල් ක්‍රයිසිස් එකක් හදමින් ඉන්නවා. ඒ නිසා තමයි ඔය ඔන්ලයින් පනත ගේන්නේ. මම මේ වෙලාවේදී ගරු සභාපතිතුමනි, මේ ඔන්ලයින් පනත හරහා අපේ රටේ ඇතිවෙන්න ගිය ඒ බරපතල ව්‍යසනය, ඇතිවෙන්න නියමිත බරපතල ව්‍යසනය පිළිබඳව නැවත වරාවක් අනතුරු අඟවනවා. ඒකෙන් නවතින්නේ නැතුව ගරු ජනාධිපතිතුමා, දැන් කන්ස්ටිටියුෂනල් ක්‍රයිසිස් එකක් හදන්න යනවා. 19 වෙනි විවස්ථා සංශෝධනය ගේනකොට අගමැති විදිහට විවස්ථා දායක සභාව හොඳයි. අද ජනාධිපති පුටුවට ගියාට පස්සේ තමන්ගේ තීරණේ විවස්ථා දායක සභාවෙන් ප්‍රතික්ෂේප කරනකොට විවස්ථා දායක සභාව හොඳ නැහැ. මේක සංගීත පුටු තරඟයක්. විපක්ෂ නායක විදියට ඉන්නකොට, අගමැති විදියට ඉන්නකොට විවස්ථා දායක සභාව හොඳයි. ජනාධිපති වෙන ඕනෑම නියෝගයක් අඩපණ කරන්න එතන පුළුවන් කියලා හිතනවා. ජනාධිපති පුටුවට ගියාට පස්සේ විවස්ථා දායක සභාව හොඳ නැහැ. මොකද තමන්ගේ තීරණය ඒගොල්ලෝ අනිත් පැත්තට හරවන නිසා. එනිසා මම මේ වෙලාවේ ගරු ජනාධිපතිතුමාට මම ඊයේ පෙරේදා ලිපියකින් මේක කිව්වා. බරපතල විවස්ථා දායක ගැටුමක් හදමින් ඉන්නවයි කියලා. ඒ ලිපිය මම සභාගත කරනවා, හැන්සාඩ් ගත කරනවා ගරු සභාපතිතුමනි. මේ රටේ මේ ප්‍රශ්නය නිවැරදි වෙලාවේ මතු කිරීම අවශ්‍ය නිසා අනාගත සමාජයට මේක දැනගන්න. එතුමා මේ කරමින් යන්නේ ආර්ථිකයේ අර්බුදයට ඇරියා. ආර්ථිකයේ අර්බුදයේ වහන්න දේශපාලන අර්බුදයකට අපේ රට තල්ලු කරනවා. මම යෝජනා කරන්න කැමති එක කරන්න එපයි කියලා. ඊළඟට මේ ආර්ථික අර්බුදයේ තියෙන ප්‍රධාන දෙයක් තමයි මේ අය එතුමා ඇත්තටම මට එක පැත්තකින් විහිළුවක් වගේ හිතනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ග්‍රීසිය ගැන කෝට් කරනවා. මොකද්ද කියන්නේ? මේ ග්‍රීසිය කියලා රටක් තිබුණා. මේ ග්‍රීසිය කියන රට ආර්ථික වශයෙන් බංකොලොත් වුණා කියලා. එතුමා දන්නවද දන්නේ නැහැ. මේ බලන්න ග්‍රීසිය Tamanට ණය ගෙවා ගන්න බැරි තරමේ ආර්ථික කඩාවැටීමක් 2009 දී. මොකද්ද උනේ? මේ එතුමා අද කරගෙන යන වැඩේ කරන්න ගිහිල්ලා තමයි ග්‍රීසිය වැටුනේ. IMF එක තමයි ග්‍රීසිය වැට්ටුවේ. ග්‍රීසිය වැටුණාට පස්සේ මුළු ලෝකෙම IMF දේශපාලනය ගැන අලුත් සංවාදයක් ආවා. ඒක ඊයේත් මම දැක්කා. අර යානිස් වරපකිස් කියලා හිටපු ග්‍රීසියේ මුදල් ඇමතිවරයා ක්‍රේම්බිච් උපාධිධාරියෙක් මහාචාර්යවරයෙක් එතුමා ඊයේත් සූම් සාකච්ඡාවකදී ලංකාව සම්බන්ධව කිව්වා වෙන්න යන්නේ අපිට වෙන්න යන දේමයි, වැටෙන්න යන්නේ අපි වැටුණු වලේමයි කියලා. මෙතුමා මහා සන්තෝෂෙන් කියනවා ග්‍රීසිය කියලා රටක් තිබුණා, ඒකේ ආර්ථික අර්බුදයක් වුණා, අපි වගේ නෙමෙයි අපි ඊට ඉස්සෙල්ලා ගොඩාවා කියලා. ඒ ග්‍රීසිය වැටිච්ච වලේම තමයි වට්ටන්න හදන්නේ. ඒකයි අපි කියන්නේ ඊළඟ ජනාධිපතිවරණේ කියන්නේ ගරු සභාපතිතුමනි, ආර්ථික ප්‍රශ්නය සාකච්ඡා කරන වේදිකාවක් කරන්න ඕන. මේ ආර්ථික ප්‍රශ්නේ අපි කොහොමද දකින්නේ කියලා තීරණය කරන්න අපිට අවස්ථාවක් හදාගන්න ඕන. මේ IMF එක මේ වෙලාවේ අපිට සහයට අවශ්‍ය වෙලා තියෙන්නේ. මේ ප්‍රධාන පක්ෂ දෙකේම වික්‍රමසිංහල රාජපක්ෂලා ආර්ථිකේ වට්ටපු නිසා තමයි අද IMF එකේ සහය ඕන වෙලා තියෙන්නේ. හැබැයි ඒ සහය ගන්න ගිහිල්ලා IMF න්‍යායපත්‍රයේ බුද්ධිමත්ව හැන්ඩල් කරේ නැත්නම් අර වරපකිස් කියපු කාරණේ, යානිස් වරපකිස් ඒ ග්‍රීසියේ මුදල් ඇමතිවරයා කියපු වැඩේමයි අපිට වෙන්නේ. ඒ නිසා මේක අපි හොඳට තේරුම් ගන්න ඕන. ජනාධිපතිවරණේදී පැති දෙකයි තියෙන්නේ ගරු සභාපතිතුමනි. මේ සහචර ධනවාදය, කෝණි කැපිටලිසම් එක IMF එකයි තව යාළුවෝ ටිකකුයි එකතු කරගෙන ඉස්සරහට එනවා. පැති දෙකයි තියෙන්නේ මේ සහචර ධනවාදයේ රකින්න පැත්තයි, සහචර ධනවාදයට විරුද්ධ පැත්තයි. කෝණි කැපිටලිසම් එකයි පැත්තේ හිටගන්න එකයි, ඒකට විරුද්ධ එකයි තමයි දේශපාලනේ. කෝණි කැපිටලිසම් නම වහන්න සෝෂල් මාකට් එකොනොමි කියලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවා. ඒක වෙන අය කිව්වත් එකම කතාව තමයි. එනිසා මම ඉතාම පැහැදිලිව කියනවා, මේ රටේ දේශීයත්වය, රාජ්‍ය ව්‍යාපාරික රාජ්‍ය අවකාශය, රාජ්‍ය සුභසාධනය ආරක්ෂා කරන ආර්ථික ක්‍රමයකට අපිට යන්න වෙනවා. ඒක නොසලකා හැරලා අපිට මේ ගමන යන්න
බෑ.
මම වෙලා ඉවරයිද මුතුමා කියන්නේ?
Yes.
ඒ නිසා මම ඉතාම පැහැදිලිව කියන්න කැමති ගරු සභාපතිතුමනි, මගේ කතාව අවසන් කරන්න. මේකේ බොහෝ වෙලාවට කියලා තියෙනවා මේ ඉන්දියානු ගිවිසුම අලුත් වැඩියා කරනවා කියලා. කොහොම කරනවද දන්නේ නැහැ. ඒ වගේම අපේ රටේ රාජ්‍යයේ තියෙන ඉඩම් ටික වැවිලි සංස්ථාව ජනවසම කුරුණෑගල වැවි සංස්ථාව, හලාවත වැවි සංස්ථාව ආගෙව්වා පෞද්ගලික අංශයට දෙන්න යනවා කියලා මේක ඉඟියක් තියෙනවා. මම යෝජනා කරන්න කැමති මේ මාස 8 රාජ්‍ය සම්පත් සම්බන්ධව ගන්න තීරණ සියල්ලම ඊළඟ ආණ්ඩුවකින් ආපසු නිවැරදි කරන්න අවශ්‍යයි කියලා මේ සභාවේ ප්‍රකාශ කරමින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට අපි ගමන් කරන්න ඕන කියලා යෝජනා කරමින් මගේ වචන ස්වල්පෙන් නිමා කරනවා.
Thank you. Honorable Hector Appuhami, you have 10 minutes.
ගරු සභාපති වෙන උතුමාට ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම සම්බන්ධව අද විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ නවතම ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධව තමයි විවාදය පවත්වන්නේ. දැන් ප්‍රශ්නයක් තියෙන්නේ, අපි අර්බුදයෙන් පස්සේ මේ රට ගොඩගන්න නිවැරදි තැනක නිවැරදි තීන්දුව අරගෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ජනාධිපතිතුමාගේ පැත්තෙන් එතුමා කරපු දේවල් සම්බන්ධව යෝජනා කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟට එතුමා ඉදිරිපත් කරලා තියෙනවා අවසානයේ අපි සියලු දෙනාටම එකට එකතු වෙන්න කියලා මේ රටේ මේ ප්‍රශ්න ටික බේරන්න. සභාපතිතුමනි ලැජ්ජ හිතෙන කතාවක් නේ. මේ ජනතාවට වැට්ටක ගහලා එකතු කරගන්න සල්ලි ටික විමධ්‍යගත හැටියට දීලා තියෙනවා මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට විතරක් ගමේ වැඩ කරන්න කියලා. මේ විපක්ෂයේ මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් වෙතන ඉන්නවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඒ අවස්ථාව දීලා නැහැ. ඔබතුමාටත් ඒ අවස්ථාව නැහැ. හැබැයි මේ වැට්ටක ගහලා ගන්න බදු මුදල් ගහලා මිනිසුන්ගේ බඩ ගෝස්තර විශේෂයෙන්ම මේ බඩට කන්න තියෙන කෑමපතට බද්ද ගහලා ගන්න සල්ලි විමධ්‍යගත හැටියට එහා පැත්තට පාවිච්චි කරන දෙන ගමන් ගිහිල්ලා ගමට ගිහිල්ලා වැඩක් කරන්න කියලා දෙන ගමන් ඇයි විපක්ෂයට කුඩම්මක සැලකිල්ල කරන්නේ? ඉස්සෙල්ලා අඩුම ගානේ මේ පාර්ලිමේන්තු තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ක් ඉන්නවා කියන එකවත් තේරුම් අරගෙන ඉන්න ඕන ඉස්සෙල්ලා. ඒක තේරුම් අරගන්න අපිට අඳගහන්න ඕන සියලු දෙනාම එකට වාඩි වෙලා රට කරමු කියලා. එවැනි ක්‍රමවේදයක්වත් අද මේ පාර්ලිමේන්තුව තුළ ඉතිහාසයේ ප්‍රථම වතාවට විමධ්‍යගත පාර්ලිමේන්තු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කපපු මොහොතක් මේක. මේකද මේ වෙනස් කරන්න කියලා රට ඉල්ලපු දේ? මේකද මේ වෙනස් කරන්න කියලා රට ඉල්ලපු දේ? මේ රට හදන්න කියපුවට සුතහන්නේ මේකක් තියනවද? යෝජනාව තියනවද මේ රට? එහෙනම් එතුමාට මේ යෝජනාව කරද්දි කියන්න තුන මේ රට හදන යෝජනාවෙදි විපක්ෂයට අපි තත්පරයක් දෙන්නේ නැහැ වැඩ කරන්න රටේ කියන. එහෙනම් මේ මන්ත්‍රීවරුන් විපක්ෂේ මන්ත්‍රීවරුන්ව ජනතාව පත් කරලා ඇවි ඇයි? එක පැත්තකින් ජනතාව මර්ධනය කරන්න ඔන්ලයින් පනතක් කියන. ඒ පනත ගෙනලා ජනතාවගේ කට වහනවා. ජනතාවගේ ක්‍රියාකාරකම් වහනවා. ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධව කතා කරන්න තියෙන අවස්ථා ටික නැති කරනවා. අනිත් පැත්තෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයාට වැඩ කරන්න තියෙන අවස්ථාව, ඒ මන්ත්‍රීවරයාට ඡන්දෙ දුන්නු කණ්ඩායම රටේ සමස්ත ජනතාවගෙන් කොටසක් ඒ අයිතිවාසිකම් සියල්ලම නැති කරනවා. අනිත් පැත්තෙන් අරගෙන බලන්න දැන් සෞඛ්‍ය අරගෙන ගත්තාම මේ රටේ කැබිනට් අමාත්‍යවරයා අද ඉන්න හිරේ. ඒ කැබිනට් අමාත්‍යවරයා හිරේ ඉන්න පෙර අපි මේ සෞඛ්‍ය ගැටලු සම්බන්ධව මේ සම්බන්ධව අපි විශ්වාසමංග යෝජනාවක් ගෙනාවා. කාවින්ද දේවර්ධන මන්ත්‍රීතුමා විශේෂයෙන්ම ඉදිරිපත් වෙලා විපක්ෂ නායකතුමාගේ සම්පූර්ණ උපදේශකත්වයත් මත මේ සියලු දෙනාම එකගත්තෙන් විශ්වාසමංග යෝජනාවක් ගෙනා. හැබැයි ඒ විශ්වාසමංග යෝජනාවේදී ආණ්ඩුවේ කණ්ඩායම සියලු දෙනා එකතු වෙලා එතුමාව බේරගත්තා අත උස්සලා. අද මේ රටේ ඒ සෞඛ්‍ය ඒ ප්‍රශ්න නිසා ඒ ජාවාරම නිසා මේ රටේ මැරිච්ච මිනිස්සු කොච්චර ඉන්නවද? ඒක අද ගණනය කරලා තියෙනවද? ඒ මැරිච්ච සියලු දෙනාටම මේ අත උස්සපු ආණ්ඩුවේ කණ්ඩායම වග කියනවද? එහෙනම් මතක තියාගන්න එවැනි තත්ත්වක මෙතුමල්ලා ඉන්නේ රටේ. මේ ආණ්ඩුව කරන්නේ ඒ තත්ත්වෙන්. හැබැයි ඒ ඇමතිවරයා කැබිනට් ඇමතිවරයා සෞඛ්‍ය ඇමතිවරයාව එයාව ඊළඟට වෙනත් ඇමති ධුරයක් දීලා උසස් වීමකුත් එක්ක තමයි ක්‍රියාත්මක වුණේ. හැබැයි ඒ ක්‍රියාත්මක වෙලා ඒ ඇමතිවරයාව අද අස්කෙරුවේ නැහැ. අද රිමාන්ඩ් බාර හිටියට අස්කෙරුවේ නැහැ. එයා ඉල්ලලා සුණා. එතකොට මේ පාලනේ නිවැරදි ක්‍රමවේදයක් තියෙනවා දකින්නවද? එහෙම දකින්නේ නැහැ. ඊළඟට විශේෂයෙන්ම ත්‍රස්තවාදී පනත ගේන්නද? ඒ පනත ගේනල්ලා මොකද කරන්නේ? ඒ පනත ගේනල්ලා කරන්නේ නැහැ. එකකින් කටවහනවා, අනිතින් අත් දෙක බඳිනවා. කිසිම කෙනෙකුට එකතු වෙලා ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මේ රටේ අදහසක් කරන්න විතරක් නෙමෙයි, මේ රටේ තමුන්ගේ ක්‍රියාත්මක වෙන සිවිල් අයිතිවාසිකම් ටිකක් නැති කරන්නේ. එහෙනම් මේ සියල්ල නැති කරද්දී අපිට එකට වාඩි වෙලා වැඩ කරන්න කියලා කියන. ඒ විතරක් නෙමෙයි, අපි අරගෙන බලපුවම ආයතන වශයෙන් අරගෙන ගත්තාම ආයතන කඩාවැටලා තියෙන ආකාරය සහ ආයතන වල යන්න තියෙන ප්‍රගතිය, ඉස්සරහට යන්න තියෙන දේවල්, අලුත් නිර්මාණ, අලුත් නිපදවීම්, මේ සියල්ල සිද්ධ කරන්න අවශ්‍ය වැඩපිළිවෙල හරියට හදලා තියෙනවද? මේක අස්සේ හදලා නැහැ. අද ජාත්‍යන්තර වශයෙන් ලෝකේ අලුත් නිෂ්පාදන ගොඩක් සිද්ධ වෙනවා. ඒ නිෂ්පාදන වලට දායකත්වය දීලා අපේ රටේ ඒ නිෂ්පාදනම ක්‍රියාවලිය යම් කිසි දෙයක් නිපදවලා ඒ විදේශී විනිමය ලබා ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙනවා. අඩුම ගානේ ඉතාලි රටේ මේ ඒ රටේ වැඩ කරන අපේ සහෝදර රියදුරු මහත්තුරු විශේෂයෙන්ම අවුරුදු 5ක් ඇතුළත මේ ශ්‍රී ලංකාවෙන් ගිහිල්ලා ඒ රටේ ඉන්න රියදුරු මහත්තයෙකුට විශේෂයෙන්ම වාහන බලපත්‍ර තියෙන අය ගියාට පස්සේ එහේ ඒ බලපත්‍රයත් එක්ක ඒක ඒක සම්පූර්ණයෙන්ම හරවගන්න පුළුවන් ඉතාලි ලයිසන් එකකට හරවගන්න පුළුවන් තමුන්ගේ මෙහි ලයිසන් එක. හැබැයි ඒකවත් අද කරගන්න බැරුව යුරෝ 2000ක් පටිගන්න පුළුවන් විශේෂයෙන්ම රියදුරේකට හේ ඒ අවස්ථාවත් නැති කරගෙන තියෙන්නේ ඒකවත් අද ආණ්ඩුවට හදාගන්න බෑ. අද අවුරුදු දෙකක් තුනක් තිස්සේ කාලයක් තිස්සේ ඒකවත් අද හදාගන්න බෑ. ඒ ඉතාලියේ ඉන්න රියදුරේකට ඒ ඉතාලි රියදුරු බලපත්‍රය දෙන්න තිබිච්ච අවස්ථාවේ රටේ ඒකවත් අද හදාගන්න බැරුව කොහෙද මේ රටේ ආදායම් ටික වැඩි කරනවා කියලා කියන්නේ. දැන් මේ සංචාරක ව්‍යාපාරය ගැන යෝමයා ගණන් බිමින් කියලා තියෙනවා. හැබැයි සංචාරක ව්‍යාපාරය ඊට වඩා විශාල වශයෙන් දියුණු කරන්න පුළුවන් අපේ විදේශගත ශ්‍රී ලංකිකයෝ සම්බන්ධ කරගත්තාම. හැබැයි ඒ වැඩ කටයුතු කරලා නැහැ. ඊළඟට අපේ රටේ විශේෂයෙන්ම මේ වැඩබද්දත් එක්ක ඇති වෙච්ච ඊළඟ ප්‍රශ්නේ මොකක්ද? කන බත්පතට විතරක් නෙමෙයි සුළුහා මධ්‍ය ප්‍රමාණ කර්මාන්තකරුවගේ කර්මාන්ත ටික කඩන් වැටලා තියෙන්නේ. ඒ කර්මාන්තකරුවට වෙනස් කරලා ඒ අයට වෙනම වදු ක්‍රමයක් සකස් කරන්න ඕන ඒ අය බේරෙන්න නම් ඒක. ඊළඟට විශේෂයෙන්ම අපනයන ශේෂ්ඨය ගත්තාම අපනයන ශේෂ්ඨය ගත්තාම අපනයනය සංවර්ධනය වෙන්නේ. ඒ කියන්නේ අපනයනය වැඩි කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලට ඒගේ විශේෂයෙන්ම නිෂ්පාදන වියදම කොච්චරද කියලා හරියට හඳුනාගෙන බදු විතරක් නෙමෙයි ඒ නිෂ්පාදන වියදමට අවශ්‍ය සරලන වැඩසටහන සකස් කරන්න ඕන ආණ්ඩුව තුලින්. හැබැයි ඒ වැඩපිළිවෙල සකස් කළා නැහැ. එහෙනම් මේ රටේ ආදායම් ලබන්න පුළුවන් ක්‍රමවේදේ 10%ක ගුණයක්වත් මේ ගමන කරලා නැහැ. තව 90%ක් විතර ඉතුරු වෙලා තියෙනවා. ඒ හැකියාව ආණ්ඩුවට විතරක් නෙමෙයි විපක්ෂ කණ්ඩායමටත් තියෙනවා මේ අලුත් නිර්මාණ කරන්න. හැබැයි අලුත් නිර්මාණ කරන්න අවස්ථාවක් වාඩි වෙන්න කොතනකවත් දීලා නැහැ. අපි ලෝකෙත් එක්ක බද්ධ වෙලා කරන්න තියෙන වැඩසටහන් සම්බන්ධව අපි ළඟ තියෙන හොඳ වැඩසටහන් ටිකක්. හැබැයි ඒව කතා කරන්න අවස්ථාවක් අපිට දීලා නැහැ. අඩුම ගානේ අර මං කියපු විදියට විමධ්‍යගතවත් දෙන්න බැරි ආණ්ඩුවක් තමුන්ගේ බලපෙරේතකමට තමුන්ගේ කණ්ඩායමට පොහොට්ටු කණ්ඩායමට ගමේ යන්න බැරි නිසා ඒකට ගමේ යන්න මෙන්න දෙනවා දොළපේ දේනියක් කියලා ඒක දීලා වැඩ කරනවා වෙනුවට සමස්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ම එකයි කියලා එක වැඩසටහනක් මේ ආණ්ඩුව හදන්න පුළුවන් නම් කොන්ද කෙලින් තියාගෙන අන්න එතනදී පුළුවන් එකට වාඩි වෙලා මේ අලුත් නිර්මාණත් ගෙනල්ලා රටේ අලුත් නිෂ්පාදන ක්‍රියාවලියත් එක්ක අලුත් ආදායම් ඇති කරලා විදේශ සංචිතත් වැඩි කරන වැඩසටහනත් එක්ක දේශීය වශයෙන් අපේ කර්මාන්තකරුවෝ ආරස්සා ගන්න වැඩපිළිවෙල අපි ළඟ තියෙනවා කරන්න. හැබැයි ඒකට කතා කරන්න ඒ අපේ යෝජනා දෙන්න අපේ අදහස් බෙදා හදා ගන්න කිසිම අවස්ථාවක් නැහැ. අඩු ගානේ සෙක්ටෝරියල් කමිටි එකක ගන්න වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙලක් ආයතනයක් දීලා නැහැ ආණ්ඩුව තුල. එහෙනම් එවැනි තත්ත්වයක මතක තියාගන්න මේ මොන ප්‍රකාශ කරත් මේ මොන ප්‍රතිපත්ති ඉදිරිපත් කරත් ඒ ප්‍රතිපත්ති තුල තියෙන කරුණු කාරණා බෙදා හදාගෙන මේ රට ඉතාමත්ම උරට ගෙනියන්න අවස්ථාවක් තියෙනකොට අන්න ඒක පැහැරලා තියෙන නිසා අපි ඉල්ලනවා කරුණා කරලා ඡන්දය දීලා මේක ඉවර කරන්න. එතකොට මේ සියලු ප්‍රශ්න ඉවර වෙයි. මේ රටේ ජනතාව නිදහසේ ඉඳගෙන තමුන්ට ඕන කෙනාව පත් කරලා ගෙනල්ලා මේ රටේ නිවැරදි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අවස්ථාවක් දෙයි. එතකොට හැකියාව තියෙන මිනිසුන්ට අවස්ථාව අරගෙන මේ රට හදන්න අවස්ථාව උදා වෙනවා. අලුත් නිර්මාණ කරන්න අවස්ථාව උදා වෙනවා. අද ලෝකේ රටවල් අපි දිහා බලන්නේ දේශපාලන වශයෙන්
කිසිම
ස්ථාවරත්වයක් නැති රටක් හැටියට තමයි ශ්‍රී ලංකාව නම් වෙලා තියෙන්නේ. හැබැයි ස්ථාවරත්වයක් ඇති රටක් ඡන්දෙන් පස්සේ නිර්මාණය වුණාට පස්සේ ලෝකේ මීට වඩා විශාල ප්‍රමාණයක් අපිට ශක්තිය දෙනවා සහයෝගය දෙනවා විතරක් නෙවෙයි අලුත් නිර්මාණ වලට ඇතුල් වෙන්න දෙනවා. එහෙනම් ඒ අවස්ථාව ලබා ගන්න ආණ්ඩුව මීට වඩා ඔළුව පාවිච්චි කළා මේ රටේ මිනිසුන්ට නිදහසේ ප්‍රජාතන්ත්‍රවාදීට තමුන්ගේ අයිති ආරක්ෂා වෙන විදිහට වැඩසටහන් ක්‍රියාත්මක කරන්න මොලේ පෑදෙන්න කියලා අන්තිම වශයෙන් ප්‍රකාශ කරමින් මම නිරණ බොහොම සතුටුයි ඔබතුමා.